තවත් මේ ප්‍රශ්නයක් අහනවා. දහම් අවබෝධයේ ඇති අයෙකු එම අවබෝධයේ තුලින්ම තමන්ට සුදුසු කර්මස්ථානයක් ගොඩනගා ගන්නා ආකාරය උදාහරණ සහිතව පහදලා දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. දැන් යම් කිසි දෙයක් අපිට කියා දෙන්න ඉස්සෙල්ලාම ගුරුවරයෙක් නැතුව මෙයා ලබන්න බැහැනේ. මේ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රයා නිසා 100%ක්ම පවතින්නේ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. එන කල්යාණ මිත්‍ර සම්පත්තිය පළවෙනි වෙනවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය මුල් කරගෙන තමයි ඒ දහම් අහන්න ලැබෙන්නේ. මූලික දහමක් අහනකොට එක එක කෙනාට එක එක විදිහට තේරෙනවා. දැන් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. යම් වස්තුවක් තියෙනවා හුඟක් ලොකුයි කියන. පුංචි ළමයි කට්ටියකට එහෙම එකක් කිව්වොත් එහෙම. ඒ ළමයි කට්ටිය හුඟක් ලොකුයි කියනකොට එයා අදහස් කරපු ආකාරයක් තියෙනවා. කොච්චර ලොකුද? ඔයාට හිතෙන්නේ කොහොමද පුතේ කියලා ඇහුවොත් එහෙම. අලියෙක් විතර ලොකු ඇති කියලා හිතෙනවා. එක ළමෙක් එහෙම කියනවා. තව කෙනෙක් පර්වතයක් විතර ලොකු ඇති කියලා පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන්. තවත් කෙනෙක් කියන්න පුළුවන්. අපේ පූසා හරි ලොකුයි. අපේ පූසා විතර ලොකු ඇති එහෙම. තව පුංචි ළමෙක් එහෙමත් කියන්න පුළුවන්. ඒ කියන කියන කතාව තම තමන් ගත්ත අදහසින් තමයි ගන්න. අර පුංචි ගෙමි පැටියේ නිදකින් උඩට ඇවිදිලා බලනකොට ඉන්නවලු පිබිල සද්දයක් ආවලු බලනකොට දැක ලොකු හරකෙක්. පැන්න ආපහු බය වෙච්ච පාර වගුරට. ගිහලා ගෙමි අම්මට කියනවලු මම හුඟක් ලොකු බල තියෙන කෙනෙක් දැක්කා කියලා. නෑ පුතේ මෙච්චර ලොකුද? අම්ම හරකගේ බඩේ තරම දන්නේ නැති හින්දා බඩ කුඹලා පින්නවා පුතා. ආ ඔහොම නෙවෙයි හරි ලොකුයි හිට වල. එහෙනම් මෙච්චර මෙච්චර කියලා පුරන පාර පැල්ල මලාව. අන්න ඒ වගේ සමහර අයට යමක් කිව්වහම තමන්ගේ දත්තේ තුලින් මයින්ද ගියොත් එහෙම. ඔන්නඔහම ඒවා වෙනවා. මේ බුදුදහම තමන්ගේ දත්තයන්ට ගෝචර කරන්න බෑ. මේ දත්තයන් අපි ලබලා තියෙනවට අපි කියනවා වචනයක්. මොකද්ද? මේ දේශලාතෝ කියා තියෙනවා. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා. ඔන්න ඔය ටික පැත්තකට යන්න ඕනේ මේ කර්මස්ථානය සකස් කරගන්න පොර. දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඔය ටික හොඳට තෝරා ගන්න. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා නැති කාලේ කොයි කාලේ මේ කාලේ මේ සෑම මිනිසෙකම ওই දිට්ඨ සුත මුත විඤ්ඤාත වල තමයි ඉන්නේ. ওই නිහාට යම දකින්න නැති පැත්තක් තියෙන බුද්ධි ගෝචරයි කියලා අපි ඒකට කියනවා. අන්නේ බුද්ධි ගෝචර පැත්ත ওই ටික විහා පැත්ත. ඔයගෙ ඉක්මවා ගිය පැත්ත. ධර්මයේ දකින්න ධර්මයේ ගැළපෙන උපමාවා තේරුම් ගන්න. මෙලෝ පෙනෙන උපමාවා ගලපලා ගන්න. ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන හතරෙන් එහාට ගිය බුද්ධි ගෝචරව දැක අවබෝධයකින් ඕනේ. ඒ මූලික අවබෝධය ලබාගත් කෙනෙක් තමයි අපි මේ ධර්මාවබෝධය ඇති අය කියලා කියන්නේ. මුළු ත්‍රිපිටකේ කඩපාඩම් කරගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. යා එක බැලුවත් එහෙම සමහර වෙලාවට. අර පුංචි කාලේදී මෙන්න පුතේ අයන්න. කියා ගුරුවරයා අයන්න දීන. ආයන්න කිය එකක් ලියවුණු. ඉතින් ඔහොම අකුරු ලියවුණු. ඉතින් ඒ වගේ මේවා එකින් එක කියා දෙනකොට එයා ඇහෙන් දකින හැඩ තල ගන්න. මොකද අයන්න කියන්නේ කියන අයනු සද්දය ආපුහම කොහොමද ලියන්නේ කිව්වහම කණෙන් අහපු සුතාරගේ ඇහෙන් බලාපු දිට්ඨාරගේ ඔය දිත්‍ය සුත කියන දෙකේ දරාගත විඤ්ඤාතයක් හේවා හිතෙන් දරාගත අදහසදී. ඒක නිසා එයා ආයන්න කියනොට ආයන්න ලියන්න දැනගන්න. අල්මයන්න කියනොටත් අල්මයන්න ලියන හැටි දැනගන්න. මායන්න කියනොට මායන්න ලියන හැටි දැනගන්න. ආයන්න අල්මයන්න මායන්න කියලා ලියනකොට අකුරු තුන ශබ්ද කරන හැටි දැනගන්න. කොහොමද? ආයන්න අල්මයන්න මායන්න අම්මා කුංචි ළමයට කියා දෙනකොට කනට ඇහෙනවා කියන ආකාරය. ඇහැට පේනවර අකුරේ ආකාරය. ওই දිත්‍ය සුත කියන දෙක අරගෙන ඒ තුලින් ළමයා ගොඩනගා ගන්නවා ආකාරය. අන්නේ හදාගත් ආකාරයට විඤ්ඤාතිය ගොඩනගා ගන්න. ඉතින් ආයන්න අල්මයන්න මායන්න අම්මා කියලා. දැන් එයා එහෙම කියනවා. අදාතකුත් එනවා. අම්මා කියලා. ඉතින් ඉංග්‍රීසි ටිකර ගන්න යනවා සමහර අපේ සිංහල ළමයි ඉංග්‍රීසියම තුගනන් සැතිය. ඒ අය. ඒගොල්ලන්ටත් ඔයගේ වචනයක් දෙනවා. අම්මා කියන එක වන්නන්නේ වෙන වචනයක්. අම්මා කියන එක අත්හැරලා ඒ හද්දිත් අත්හැරලා ඒ අකුරුත් අත්හැරලා තව ඉංග්‍රීසි අකුරු පිළිබඳ කියා අකුරු කීපයක් කියා දී. තව සද්දේන මද කියන. ඉතින් ඒක ලියන හැටි අහපුවාම තියෙන MOTHR ඔහොම විදිහ ඔවා කියන වචන ටික දාලා ලියනවා. ඉදියා හිටම මොකද කරන්නේ? දැන් අර වචනේ දැක්කම අකුරු ටික දැක්කම ඉංග්‍රීසි අකුරු ටික දැක්කම අන්න එයා දිට්ඨ වශයෙන් දැක්කා ගත්තේ ඒක. දිට්ඨ විඤ්ඤාත කළා. දැකපෙක හිතෙන් අරන් තියෙන. ඒක ශබ්ද කරපු හැටි සුත විඤ්ඤාත කළා. නැන හිතෙන් ගත්තා ශබ්ද කරපු හැටි. ඒකෙන් කිව්වා අදහසක් විඤ්ඤාත කරගෙන ගත්තා හිතෙන්. යතර අපේ අම්මා කියන හැඟීම ගන්න මදය කිව්වා ඒක බල. මෙන්න මේ විදියට මුළු ත්‍රිපිටකය කියලා කියන්නේ කඩපාඩම් කෙරුවා නම් ඔන්නෝම හදාගත අකුරු ටික දිට්ඨ වලින් අරගෙන විඤ්ඤාත කරගත්තා. ඊ අකුරු පද හදලා පද කතා කරන හැටි ශබ්ද කරන හැටි සුත වලින් අරගෙන විඤ්ඤාත කරගත්තා. ඒ වගේ දින අදහස් කිව්ව කතා ටික ඔක්කොම දිට්ඨ සුත දෙකෙන් අරගෙන විඤ්ඤාත කරගත්තා. ඊට පස්සේ ත්‍රිපිටක ධාරී කියන්නත් පුළුවන්. ඕක බොහොම තදට ඉගෙන ගත්ත දිට්ඨ සුත විඤ්ඤාත කළොත් එහෙම අහන අහන තැන මොහොතක් නැහැ එකක් නැහැ අකුරක් වෙනස් නොවී කියන්න පුළුවන්. ගාථා පද හැම එකක්ම පිරිත් ඕන එකක් කියයි. හරි ආඩම්බරක් හිතෙනවා. මට හොඳ ඉගෙනීමක් දැනීමක් තියෙනවා. අනික් කෙව් කවුද මං කවුද? මට අහලකටවත් දෙන්න පුළුවන්ද? අනික් අය. එහෙමත් අදහස් එන්නේ. හැබැයි මෙච්චර ආවා. ඔය දිට්ඨ සුත මුත විඤ්ඤාතවලින් ඔත දිට්ඨ සුත විඤ්ඤාතවලින් කවදාවත් යථාබෝධිය ලැබලා ඉන්න බෑ. ඒක තියලා ඒක මදි. ඕක තව එහාට බලන්න ඕන තැනක් තියෙන. ඕක ඉක්මෝල. අන්නේ ඉක්මෝල බලන ක්‍රමේ ගන්න. ඔය දිට්ඨ සුත කියන දෙකත් අවශ්‍ය ආධාර කරගෙන ඉන් එහාට ප්‍රඥාවෙන් බැලිය යුතු කොටසක් එන. අන්නේක හරි අමාරු තැනක්. ඒ ප්‍රඥාවෙන් බලන්නේ පොතේ ලියන්න බෑ. ඒක කෙනෙකුට කාවත් දන්නත් හරි අමාරු. ඥාන සම්පයුක්ත නම් ඉපදිලා ඉන්නේ අර අලෝභ අදීස අපව හිතකින් ත්‍රි හේතුක ඕනෑ කියන්නේ ඒකයි. ත්‍රි හේතුක උපතක් නැති කෙනෙකුට කොච්චර බණ ඇහුවා තේරෙන්නේ නැහැ කියන්නේ ඔන්න ඕකයි. අර දිට්ඨ සුත විඤ්ඤාව නම් තේරෙනවා. කනපාඩම් කරගන්නත් පුළුවන්. ඉන්හිහාට අර්ථ වැටහෙන්නේ නැහැ. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? අර අලෝභ අදීස අමෝහ හිතකින් උපන්න කෙනා සහජ නුවණක් තියෙනවා. ඊ අවබෝධය ඇති කෙනෙක් විග්‍රහ කරලා දෙනකොට ඒක තේරුම් ගන්න පුළුවන් නුවණක් කියනවා. ඒක සාමාන්‍ය නුවණකින් ලෝකෙට දෙන්න බෑ ඉස්සෙල්ලා. ඔය දිට්ඨ සුතමුත විඤ්ඤාතකික ඉක්මෝල යමක් දකින්න එක ලීති වැඩක් නෙවෙයි. විදේශයෙන් මේ බුදුදහම නම් කොහොමවත් දකින්න බෑ. එකම උත්තමයන් වහන්සේ නමක් ලෝකේ පහළලා දේශනා කරනකම්. ඒ තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ. අති දුර්ලභ ලෝකේ පහළ වෙන ඒ බුදු පියාණන් වහන්සේ නමක් ලෝකෙට විග්‍රහ කරලා දෙනවා. සාමාන්‍ය ලෝකයට කොච්චර හිතුවත් වැටහෙන්නේ නැති අර්ථය. අදහසක් මතු කරගන්න ක්‍රමවේදය. අන්නේ ක්‍රමවේදය පෙන්වලා දුන්නාට පස්සේ අර කිව්ව නැනවතුන්ට ඒක අහගෙන අහගෙන යනකොට ওই දිට්ඨ සුත දෙකෙන් ගත්ත අදහස ඉක්මෝලා ගියේ. ගැඹුරු පැත්තක් වැටහෙන්න පටන් ගන්න. හැබැයි ඒක වචන වලට නගන්නේ කොහොමද? ඒක හරි අමාරු දෙයක්. වචන තියෙන අනික් මේ ලෝකේ පේන දේවල්, ඇහෙන දේවල් පෙන්වන්න, දැනෙන දේවල් පෙන්වන්න. ඒකෙන් පෙන්වන්න කියොත් අර ගත ටිකෙන් අදහස් ගන්න. ඒතොර වැඩි තෝරා ගන්න බැරුව යන. ඒ නිසා හරි අමාරු තැනක් තමයි යථාභූතී ලැබෙන්නේ ධර්මයක් පෙන්වා දෙන්නේ. කවදා හරි බුදු පියාණන් වහන්සේගෙන් දේශනා කරපු ධර්මයේ උන්වහන්සේගෙන් ශ්‍රවණය කරලා හරි ඊයන් ගැඹුරු අවබෝධයට එන්න ඕන. ඒ ටික ලැබෙන්නේ. ඊබඳු ලෞතර බුදු පියාණන් වහන්සේ යනි අග්‍රසේත කල්යාණ මිත්‍රයාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගෙන් ඉසි අසා දැනගෙන අහපු වගේ දැනගත්ත එක නෙවෙයි අර කියන්නා වූ මහා ප්‍රඥාව පහල කරගන්න උපතිසිරිය ලබාගෙන එන ඒ ආර්ය උත්තමීකෝ සම්බන්ධ වෙන්න ඕන. අන්න ඒතොට කියන සත්පුරුෂ සංසේවනිය ලැබෙනවා. මොකද මේ කියන්නා වූ මූලික අවස්ථාවේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියන தત્ත්වයේ ඉක්මවලා ගැඹුරු දහම දකින්ද කාරණා හතරක් එක් රැස් වෙන තැනක් වෙන්න ඕන. ඒකේ එකක් තමයි සත්පුරුෂ සංසේවනයේකි. සංසේවනයේ කිව්වේ කොහොම හරි තමන්ට මේ ලං වේලාවම දකින්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. සම්බන්ධයක් එන්න ඕනේ. දර්ශනයකින් හෝ ශ්‍රවණයකින් සම්බන්ධයක් ආවත් ඒ ඇති වෙන්න පුළුවන්. මොකද ලෞතර බුදු පියාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ ඉන්න වෙලාවේදී බොහොම ඈත ප්‍රදේශයක ඉන්න කෙනෙකුට ඕනනම් දර්ශනයක් යවලා ශ්‍රවණ මාධ්‍ය තුලින් වචන කීපයක් කියලා මාර්ගඵල අවබෝධය පවා ලබා දීලා තියෙන තැන තියෙනවා. ඒ නිසා යම්කිසි ක්‍රමවේදයකින් දර්ශනයක් ශ්‍රවණයක් ලැබුණා නම් එවඳු උතුමෙකිය ලැබෙන්නා වූ දහම් න්‍යාය අහනකොට අර සත්පුරුෂ සංසේවනයේට අවශ්‍ය මඟ පෑදෙන්න පුළුවන් අඩුවක් වෙන්නේ. අර එක්තරා දැනෙත්තියක් කියන රජ්ජු මාලා කිය. අන්නේ රජ්ජු මාලා කියන දාසි බෙල්ල ගෙලවැල් දාගෙන මැරෙන්න ගිය වෙලාව බුදු පියාණන් වහන්සේ අවස්ථාව දැකලා සෝතාපන්න වෙන්න හේතු වාසනා දැකලා අර කියන ඉද්දී රූපයක් මවලා ශබ්දයක් ඇහෙන්න සලස්සලා වෙනම මුංචි දේශනාවකින් ඇයි සෝවාන් ඵලයටපත් වෙලා බොහොම චිත්ත ප්‍රසාදයෙන් බෙලවැල් දාගන්න එක අත්හැරලා බොහොම සතුටින් තමගේ හිතුමාලිගාවට ගියා කියනවා ඒ දාසියක් වශයෙන් ඉඳලා. ඉතින් මේ වගේ කතාවක් තියෙනවා. ඉතින් මේකේ පෙන්වා දෙන මොකද කෙටියෙන් පෙන්නුවේ එන දුරපටන් කරන්නා වූ දර්ශනයේ ශ්‍රවණයේ ඇහිලා එහෙම ලවන්න පුළුවන්කම තියෙනවා. අනුස්සව ප්‍රසන්න කාළී කියන මාල් පළවෙනි මාර්ගඵලිය ලැබපු ගිහිවතේ ඉඳලා මාර්ගඵල ලැබපු මේ බුද්ධ ශාසනය පළවෙනි තැනැත්ති ස්ත්‍රියක් දරුවෙක් නලෝ නලෝ හිටපු ස්ත්‍රියක් රාත්‍රී කාලේ ධම්මචක්ක පවත්තන සූත්‍රයේ දේශනා කරන දවසේදී ඉතිල්ලාම ගිහි අතරින් සෝවාන් ඵලයටපත් උනේ අන්නේ කාළී නැවති ස්ත්‍රිය. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාගෙනකොට පැවිදි උතුමන් අතරින් ගිහි පින්නතුන් අතරින් දරුවෙක් නලෝ නලෝ හිටපු ස්ත්‍රියක් යක්ෂයෝ දෙන්නේ ආකාශය ඉඳලා කියන බණහඬක් අහලා ඔය පලිය ලැබුවා කියලා සාපේ. එහෙනම් සද්දේ දුරින් ඉඳන් ඇහුවා කියලා අඩුවක් එහෙම නැහැ. ඔය සත්පුරුෂ සංසේවනේ සද්ධර්ම ශ්‍රවණේ ලැබෙන්න ඕන දෙයක්. එහෙනම් සද්ධර්ම ශ්‍රවණේ ඔය ආකාරී යථාබෝධී ලබාගත් උත්තමයන්ගේ මාධ්‍යයෙන් ඇවිදින්න. එවන්දු අයට එන උදාහරණ උපමා දෙනවා. ඒ උදාහරණ උපමා තුලින් තෝරලා දෙනකොට අන්න ඒ තුලින් තෝරා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ඊට සුදුසු අයට. අන්න ඒතෝර තමයි ආවෝදී අනිකිනාට ලැබෙන්නේ. යෝනිසෝ මනසිකාරී කියන ප්‍රඥාව මුල් කරගෙන මෙනෙහි කරන දන්ට වැටෙන්න ඕන, සම්බන්ධ වෙන්න ඕන. දහම් අනුදහම් පිළිවෙතේ ඒ අතයි ඉන්න ඕනේ. ඒ කියන්නේ සැදැහැ සිටින් බොහොම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්මාදාන ප්‍රතිපත්තිය මේ මොහොතේ තියෙනවා. ඔන්නේ කාර්නාටික සිද්ධ වෙච්ච මොහොතකදී ඔය දිත්ත සුතමුත විඤ්ඤාත අයින් කරමු. ඒවා ඉක්ම ගිය. වචනියෙන් කියන්න බැරි අවබෝධයක් ලැබෙනවා. ඊ ලැබෙන අවබෝධයේදී මොකද වෙන්නේ? මේ ලෝකේ ස්වභාවය පිළිබඳ ඉතිකල් නොදකමු යම් වැටහීමක් එන අවබෝධතාවයක් එනවා. මේ හොඳයි හොඳයි කියලා හිතා හිටපු ලෝකයේ පිළිබඳ උයින් එහා දෙයක් අහන්න නෑ. හොඳ දේ හොඳයි කියනවා මිසක් ලස්සන දේට ලස්සනයි ඒක හොඳයි ප්‍රියයි මනාපයි කියනවා මිසක් එයින් එහාට දෙයක් හිතාගන්න පුළුවන්කමක් නැහැ. ඔය දිත්‍ය සුත මුත විඤ්ඤාත කියන තුනේ හතරේ ඉන්න කෙනා ඔය තුල ඔය කියන්නේ මෑන් ගොඩ ගහගත්ත දැනුමකින් ඔයින් එහාට යන්න බෑ. ලස්සන දේවල් ප්‍රියද මනාපද ඇහුවෝ නෑ කියන්නේ කවුරුත් ඔව් කියන. යම් මිහිරි සුවඳක් එනවා ඒක ප්‍රියයි මනාපයි කියලා පිළිගන්න. පරිහරණයට සුදුසු දහපුවාම ඔව් කියන. රස කෑමක් කියන ප්‍රිය මනාපනම් ප්‍රිය මනාප හැටියට පිළිගන්න. ඒවා කණ්ඩ ලැබුණොත් කැමතිද හොඳ දහන්න? කැමති කිය. එපා කියන්නේ බෑ කියන්නේ එහෙම කියන්නේ. ඊ අරමුණ තමන්ට ඉෂ්ට නම් ප්‍රිය නම් ඒ ඉෂ්ට ප්‍රිය අරමුණ එනකොට කැමති ප්‍රියයි. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒක තමයි අපි දිත්ත සුතමුත විඤ්ඤාත වලින් අරන් තිබුණේ. ඔයින් එහාට යමක් දැනගන්න දත්තයක් අපිට තිබුණේ නැහැ. ඒ නිසා මේ සියල්ල අනිත්‍යයි කියන කොට නෑ නෑ ඔක්කොම දුක එහෙම නෑ. දුක නැති ඒවා තියෙනවනි කියලා ඔතන ඉක්මවන්න බැරි දෙනකට වැටෙන. සියල්ල දුකයි කිව්වහම මොන අර්ථයෙන්ද කිව්වේ කියලා හොයාගන්න බැරි වෙනවා. බැරි වෙලා හිටා මොකද කරන්නේ? යා ප්‍රියමනාප වශයෙන් බදා ගැනීම අත්හරින්න බැරුව ඇදිලා අපි ඉන්නවා. අත්හැරිය යුතුයි කිව්වට අත්හරින්න බෑ. ඒ ඇලුම් කිරීම අහ කරගන්නද? ඒකට හේතුව මොකද? ඊ අපි අනන්ත සසරේ පටන්ගෙන යම් දත්තයන් ලබාගෙන තිබුණා නම් ඊ දත්තයන් තුලින් දෙන තීරණේ ඇරෙන්නේ ඊටහා තීරණයක් ගන්න මනස දක්ෂ නැහැ. ඒකට හේතුව මොකද? ප්‍රඥාවට අවශ්‍ය කියන පෞකලිය ලැබියත් විච්ච නැති නිසා. යම් කාලයක සම්මා සම්බුද්ධ ශාසනයක් පිහිටච්ච කාලයේ එවන් සම්මා සම්බුද්ධ ශාසනයක් ඇසුරේ කරපු අලෝභ අදෝස අමෝසහගත පුණ්‍ය මාත්‍රියක් හෝ සම්බන්ධ වෙලා එහෙම දෙයකින් පටන් ගත්ත ගමනක වර්ධනය වීමේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් තමයි තවත් බුද්ධ ශාසනයක හෝ ඒ උත්තරීතර අවස්ථාවේ දේශනා කරන දහම අහනකොට අවබෝධයක් ලබා ගන්න හේතුකාරක වන්නා වූ ඥානයක් පහළ වෙන ස්වභාවයෙන් උපදින්නේ. ඥාන සම්පවිතව හේතුක උපත්තියක් ලබන්න ඕනේ කියන්නේ ඒකයි. අන්න එතකොට ඒ වanı ඇහෙනකොට පෙර නොඇසු දහමක් අවබෝධ වෙනවා. පෙර නොදැක්ක දහමක් නොදන්න දහමක් දැයින්න පටන් ගන්න. හොඳයි හොඳයි කියලා හිටිය හරයක් නැති දෙයක් අන්නේම දකින්න දහමක් කියනවා. අසාර දෙයකට සාරයි කියලා හිතාගෙන හිටියා. ඒක අසාර දෙයක් නිසා සාරත්වයක් ඒක නෑ නේ කියලා. දකින්න නුවණක් පහළ වෙනවා. ඒ තමන් දැකපු ස්වභාවය මොකද්ද කියලා ඇහුවා. ඒක මොනවෙන් කියන්නද? ඒක දකින්නකොට මේ ලෝකේ මහා සාරත්වයෙන් පිරලා තියෙනවා කියලා හිතාගිටව මනස විශාල ප්‍රමාණයක් අසාරත්වය සාරත්වයයි කියලා මම හිතාගෙන හිටියන් කියලා දකින්න මොකදක් වෙනවා. ඒක සීමා කරන්න බෑ කොච්චරද කියලා. අන්නේ අසාරත්වය සාරත්වයේ යුක්තයි කියලා හිතා හිටපු අදහස ගැළවිලා ගිහිල්ලා ඒකෙන් නිදහස් වෙච්ච තැනක වරද පිහිටන මාර්ගඵල අවබෝධය පළමු වෙනකොට ඒකේ ස්වභාවය කියන්න බෑ කිව්වේ අන්නේ ඒක අත්හැරිත් හරිය කියන්න බෑ. ලෝතර බුදුපියාණන් වහන්සේ මේට උපමාවක් පෙන්නන මහා කුහුඳේ ජලයෙන් මේ ඇඟිලි තුනක් ඇතුළට දාලා උඩට උසලා ගත්තාම ඇඟිලි තුන වතුර බිඳුවා දෙකක් ඇඟිල්ල ගෑවිලා තියෙනවා. එහෙම පෙන්නලා අහනවා මහණෙනි මේ මහ වහුදේ තියෙන ජලයේද විශාල මේ ඇඟිලි තුනේ ගෑවිලා තියෙන ජලයේද? ස්වාමීන් වහන්සේ ඇඟිලි තුනේ ගෑවිලා තියෙන ජලය මොනතරම් පොඩ්ඩද? මේ මහ මුහුදේ දින වතුරට කොහොම උපමා කරන්නේ? මෙන්න මේ භික්ෂුන් වහන්සේලා මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණී අන්නේ වගේ තමයි මේ දහම් දැක්ක ආර්ය ශ්‍රාවකයා සෝතාපන්න පුද්ගලයා අත්හැරපු යම්කිසි කෙලෙසයක් ඇද්ද? යථාබෝධිය ලැබිලා අත්හැරපු හරියක් ඇද්ද? මෙන්න මේ මහ මුහුදේ වතුර විතර අත්හැරලා ගියා. තව අත්අරින්න ඉදිරි කෙලෙස් කොටසක් ඇද්ද? මෙන්න මේ ඇඟිල්ලේ ගෑවිච්ච වතුර ටික විතර ඇති ඉතුරු හරිය. දැන් මේ ලෝතර බුදුපියාණන් වහන්සේ පෙන්නපු උපමාව දැන් මේක දකින්න උටත් එකපාර වාහි දෙනවා. මොකක් නිසාද? කවදා සෝවාන් වෙන්නද? අපි කොච්චර ලෝකේ අල්ලාගෙනද? ඒ ওই විදිහට අපි අත්හැරලා ගියා නම් ඉතින් කොතනද ඉන්නේ? දැන් අපි ඒ ටිකම ඉන්නේ මොකේද? විඤ්ඤාතෝලේ අහගත දරාගත හරියම වයින්න ගියාම නම් අපි මහා භයානක තැන කියලා පැටලෙනවා. ඔබ තෝරා ගන්න බැරි. දැන් අපි තේරුම් ගත්තේ නැති හරියක් ඔය. දැන් අපි බලන්න ඕනේ. ලෝකේ අපි ආශා කරන්නේ අපේ මනසේ තියෙන අනුසේවාසේ. ආසී අනුසේ දකින්න ඥානී තියෙන ලෞතර බුදු පියාණන් වහන්සේ. ඒක සාමාන්‍ය කෙනෙකුට කොහොමවත් ඒ ඥානේ නැහැ. ලෝක සත්වයේ යම් දෙයකට ආශා කරනවා නම් ඔහුට අරමුණු වුණොත් ඔහු කොයිතරම් ඒවට බැඳෙනවද ඇලෙනවද කියලා. ඒ ස්වභාවය ඒ ප්‍රමාණය දකින්නේ ලෞතර බුදු කියේ. අපි දකින්නේ අපි මේ අල්ලාගත පොඩ්ඩ අල්ලක විතර පොඩ්ඩ විතරයි. අල්ලාගත්ත කියලා අපි කතාවට කියන. අල්ලක් විතර ගත්තාම අල්ලාගත්ත. සත්‍යයේ මේ අප්‍රමාණ ලෝකයෙන් අල්ලක් විතර ප්‍රමාණයක් ගන්නවා. ඒකේ තමයි ඉන්නේ අල්ලාගේ. ඔයිටේ තමයි පහකින් අල්ලාගත්ත. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා පහකින් අල්ලක් විතර ගත්තා ලෝකේ. මේ අල්ලට වැදිලා තියෙන පහක් තියෙනවා අති. අත්තේවත් අත කිව්වා ඔකට. ඔන්නෙච්චර අපි තියෙන්නේ අපි අල්ලගෙන තියෙන හැටි. නමුත් තව අරමුණු උනෝ ඇදෙන්න බැඳෙන්න තියෙන හරිය කොච්චරද බැලුවෝ සීමා කරන්න බෑ. නමුත් එහෙම එකක් අපි ළඟ තියෙනවද අපි බලාපොරොත්තුවක් තියනවා කියලා දන්නේ නැහැ. මොකද එහෙම ආරමුණු වෙලා නැති නිසා. ඉතින් මෙලෝදි මොනවද අපි දැකලා තියෙන්නේ අහලා තියෙන්නේ ඔය පොඩ්ඩක් ජාති විතරයි අපි අරන් තියෙන්නේ. දැන් කිසි කරදරයක් නැතුව ගෙදර පොඩි එකයි ඉන්නවා. සෙල්ලම් කරන්න බලන්නේ නැහැ මොකුත් නැහැ කොහොම ඉන්නකොට උස්සාගෙන වඩාගෙන අරන් යනවා කලවන්ඩි. තවමට ගෙනියන. අර හදදරත් විතර පොඩි එකාට දැන් ඉන්න බෑ උඩ පයින්නවා කෑ ගහනවා බෝලේ අරන් දියා අර කරන් දියා මේ කරන් දියා අර අර කියලා කෑ ගහනවා. මොකද බල්බ බුම්බලා දින බැලුම් බෝලේ දැකලා දැන් ඒක රහසයි කියලා. අජිත්‍රි ගාන සෙල්ලම් බඩුවක් දැකලා කරත්තයක් දැකලා නේනම් මොන හරි ඔය වයි කාර් එකක් දැකලා මොන හරි එකක් දැකලා කෑ ගහනවා අඩාඩයි කරන් දෙන්න කියලා. ඒක දකින්න ඉතල අරමුණු වෙන්න ඉතල එහෙම එකක් තිබුණ නැහැ හිතේ. නමුත් දැක්කොත් එහෙම එකක් අරගන්න බලාපොරොත්තු අත්හැරලා තිබිලා නැහැ. ඒ නිසා තමයි දකින්න දකින්න කොට ගිහිලා ඒවා ඉල්ලන්නේ. එනං මේ ලෝකේ අපි මේ ඇත්තකින් දකින්න පුළුවන් හරිය තියෙන මාත්‍රය. දැක්කව කෙලවරක් නැති බලාපොරොත්තු ඇති කරගෙන අල්ලා ගන්න හදනවා අප්‍රමාද. අපි එතන ගෝචරනේ. මේ ලෝකේ තියෙන විවිධ ශබ්දවලින් විවිධ මිහිරි ශබ්දවලින් අපේ කනට ඉන්නේ මාත්‍රය. අවිට එයින් එහා දත්තයක් නැති නිසා අපි හිතනවා මන් නම් වැඩි අහන්න කැමති නෑ මන් නම් වට එච්චර ඕනේ නෑ කිය. ඒ වෙන අල්ලගත්ත හරිය සීමා කරගන්නවා කන්ට ඇහෙන සීමා. නමුත් අපිට කනට ඇහෙන්නේ නැති තවත් විවිධ මිහිරි ශබ්ද අප්‍රමාණ බැරිලා හරි අරමුණු වුණොත් එහෙම මොන විදිහකින් හරි ඉදාට තමයි ඒ පැත්තට හිඳ ඇදිලා බැදිලා යන්නේ. මෙන්න මේ වගේ බලුවොත් මේ ඇස කන දිවනාසය ශාරීරිය කියන ඉන්ද්‍රිය පහට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන පොට්ටබ්බ කියන මේ වස්ලී කයකට ලැබෙන්නේ මාත්‍රය. අපි මේ දිට්ඨ සුත මුත කියන කීයෙන් දැකලා තියෙන මේ මාත්‍රය විතරයි. අනික අමතකයි ලබලා නැතුවන්නේ මේ සසෙද. ඒ මොහොතේ මතක තිබිලා ඒව ඇල්ලුවට ඒ මොහොතේ ඉක්මනට ඒක අමතකයි. ආයිත් එබඳු අවස්ථාවක් ආවොත් ඒ ටික මතකයි අනිකෝ අමතකයි. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙනවා. නව ලෝත්‍රා බුදු කෙනෙක් විතරයි දකින්නේ මේ සත්වයේ කොයිතරම් ලෝකෙට ඇලුම් කරන මානසිකත්වයක් ඉන්නේ. ඒවා ඔක්කොම අනුසය වශයෙන් පවතින්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ දකින්නේ මේ අසාර ලෝකෙ මොනවා අල්ලන්නද හරයක් නැහැ කියන අදහස එනකොට ඊ අදහසත් එක්කලා මනස කොයිතරම් පෙනෙන නොපෙනෙන දැනෙන නොදැනෙන කොයිතරම් අත්තර දාලාද කියන දකින්නේ උන්නේ අදහසත් එක්ක අදහසේ ස්වභාවය දකින්න ලෝත්‍රා බුදු කෙනෙක්. ඒ නිසා තමයි උන්වහන්සේ දකින්නේ මෙන්න මේ අවබෝධයත් එක්කලා මේ ආර්ය බුද්ධලයාගේ මේ දර්ශන සම්පන්න සෝතාපන්න බුද්ධලයා ගැලවිලා ගිය අදහස් ටික මෙන්න මේ මහා මුහුදේ ජලය වා ඉදිරි වෙලා තියෙන කොට ඔච්චරයි. මෙන්න මෙහෙම දකින්න වෙනසක් එනවා. අන්නේ දකින්න වෙනස අපේ මානසිකත්වයට ගෝචර කරගන්න පුළුවන් එකක් නෙමෙයි. ඕක අපි මානසිකත්වයට ගෝචර කරගන්න ගිහිලා අපිට ඕන හැටියට හිතන්න ගියෝ. ඉතින්දී අපි දකින්න ඇති වෙනවා අපි අල්ලගෙන තියෙන මොනවද? අපි අත්හරින්න තියෙන්නේ මොනවද? අපිට හොයාගන්න බැරුව යන. ඉතින් අපි හිතා ගන්නවා පොදුවේ මම අල්ලා ගන්න හරියක් නැත්නම් ඒක තමයි මේ ලෝකේ මහා ලොකු මහ බුද වායිකි. ඉතින් මම මොනවද අත්හැරලා තියෙන්නේ? අනේ ඉතින් මං අත්හැරලා නැහැ නේ උඩක්. මං තව එතන වුණ. අන්න එහෙම අදහසක් එනවා. මොකක් නිසාද? ඔය වෙනස තෝරාගන්න අපේ මනස දක්ෂ නැති නිසා. නමුත් අපි දල්කින්න ඕනේ එක දෙයක්. මොකද්ද? මේ ලෝකෙට ඇති යම්තාක් යම් තැනක පේන වේවා නොපෙනෙන වේවා ඇද්ද යම ආධ්‍යාත්මික වේවා බාහිර වේවා හීන ප්‍රනීත දුර ළඟ ඒ වගේම සියුම් ඝන මොනවා හෝ වීණා රූපස්කන්ධය පිළිබඳ හෝ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳ හෝ ඒවා උපාදාන කිරීම පිළිබඳ හෝ යම් තාක් ඒවා ඇතනම් ඒ හැම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ගොඩේ විසක් එයින් විහාර ටිකක් නැහැ කිය. මූලික ධර්ම අවබෝධයත් එක්ක අහනකොට අන්න ඊට අනුකූලව ඒ අහපු ධර්මට අනුව විවර්තනය කරන්න පුළුවන් වෙයි. ඒ අහපු ධර්ම සාමාන්‍ය කෙනා අහන ධර්මට ඉක්මවාගිය ධර්මක් වෙනවා. මොකක් නිසාද? අන්න ඒක තමයි සත්පුරුෂ සංසේවණිය ලැබිච්ච වාසනාව. සද්ධර්ම ශ්‍රවණී කිය අන්න ඊතර ඒක ඉක්මවාගිය ධර්මක් අහන්න ලැබුණා. ඊ ඇහුණාට පස්සේ අර නැනවතුන්ට ඕක ගෝචරේලා ඇවිදilla. පෙර නොවැසූ විරු ස්වභාවයක් ඉන්නාවු ධර්මක් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒකේ ආධාර අවශ්‍යයි. අර සත්පුරුද සංසේවනය නිසා ලැබෙන යම් චිත්ත සාන්තියක් විහිදෙන. ඒ විහිදෙන සාන්තිය අර හිතවලට වදින ධර්මයක් බවට පත් වෙනවා. හිතල වදින අරමුණ. මනංච පටිච්ච ධම්මේච උපාජ්ජති මනෝවිඤ්ඤාණං කියලා සිද්ධාන්තයක් තියෙනවා. අනිදර්ශනං අපටිගං ධම්මායතන පරියාපන්න රූපං ආදී වශයෙන් කියේ. මේ චිත්ත වේගයක් යවුවාම හදවතට වදින නැත්නම් අර ධර්මායතනෙට ගෝචර වෙන්න යවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ මිත්‍හිත පැතිරෙනකොට අර නිදහස් වෙච්ච මනසේ ස්වභාවය පැතිරෙනකොට ඒ ස්වභාවය ස්පර්ශ වෙනවා අර ශ්‍රාවකයාගේ මනසට. එතෙක් කාලයක් ස්පර්ශ නොකරපු ආර්ය උත්තමයෙක්ගේ ලැබෙන්නා වූ මානසික පහස අර හදවතට ස්පර්ශ වෙනකොට විශාල උපනිශ්‍රයක් ලැබෙනවා. අර සාන්ත ස්වභාවය වැටහෙන්නේ මෙතෙක් කාලයක් මට දැනෙච්ච නැති පුදුම සාන්ත නිදහසකට මගේ මනසපත් වුණා නෙමෙයි මේ බණහන වෙලාවේ. අන්න එහෙම දකින්න ලැබෙනවා. අන්න එතකොට තමයි අර උපනිශ්‍රිය ලැබිලා සත්පුරුෂ සංසේවනේ ලැබිලා ඊ සාන්ත මනස සමාධිගත වෙච්ච මොහොතක් කි. ආරි සමාධියට ආගන්න සමාධිගත මොහොතක්. ඊ විලාසය අර කියන බණ වැටහෙන්න පටන් ගන්නවා. අර දිට්ඨ සුත පුත විඤ්ඤාත ඉක්මෝල ප්‍රඥා ගෝචර අවබෝධයක් එනවා. මෙන්න මේ අවබෝධයේදී දකිනවා අනී මිච්ඡර කාලය නිච්චයි සුඛයි අත්තයි සුභයි කියලා හිතා හිටියේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ කියන ඒවට නේද කියලා ඔය වැටහීම එනවා. අන්නේ වැටහීම ආව දවසට ඉතෙක් කාලයක් අර අහලා දැනගත්ත දැකලා දැනගත්ත ලෝක ස්වභාවය ඉක්මවලා ගිය ප්‍රඥා ගෝචර ධර්ම අවබෝධයට ආව වෙලාවක් එනවා. මෙන්න මේ වෙලාව ආපු කෙනෙකුට පරප්‍රත්‍ය රහිතයි. අනුන්ගේ ආධාරයක් ඊට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව අවසානයේ කෙලවර කරන අරිහත් ඵලයේ කෙලවර කරන දවස වෙනකන් අවශ්‍ය කර්මස්ථානේ ලැබිලා ඉවරයි. මොකද ලැබිලා තියෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අන්න ඒ ටික වුණා. අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. එතකොට මේ දුකෙන් නිදහස් වෙනවා ලොබැදෙනවා. අන්න ඒක නිවන් මාර්ගය කියලා දකින්න උන පහළ වෙනවා. එහෙම නැත්නම් සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති තව ආකාරයකින් දකින්න මේ සියලු සංඛාර දුකයි කියන ප්‍රඥාවෙන් ස්පර්ශ කරන දවසක් එනවා. මොහොතක් එනවා. අත නිබ්බින්දති දුක්ඛේ. අනේ දැන් දුකේ බැඳ මොන දුකේද බැඳින්නේ නැත්තේ? එච්චර කල් සැපයි සැපයි කියලා හිතා හිටියා. මොකද විපරීත දෘෂ්ටිය තිබුණේ. දුක්ඛේහි සුඛ යන සංඥාවක් තිබුණා. දෘෂ්ටියක් තිබුණා. චිත්තය පිහිටි. අනිච්ච නිච්චයි කියලා, දුක්ඛ සුඛයි කියලා, අනාත්ත අත්තයි කියලා, අසුභ සුභයි කියලා. ඔන්න ඕක මිදිරෑ. නම් මොකද දකින්නේ? දුක්ඛ සුඛයි සුඛයි කියලා හිතා හිටියේ දුක්ඛයක් නේද කියලා දකින්න. අන්න එතකොට දුක්ඛයේ හිත මිදිලා යනවා කියන්නේ නොබැදෙන තත්ත්වයටපත් වෙනවා කියන්නේ. මෙච්චර කල් සුව පහසයි කියලා හිතා හිටුව එක හිත නොබැදෙන තත්ත්වයටපත් වෙනවා නිදහසේ ඉඳලායි කියලා දකින්න. අරවා ගිනිගොඩවල් කියලා දකින්න වෙලාවක් එනවා. සුව පහස නිදහස් වීම සාන්තයි ප්‍රණීතයි කියලා දකින්න මොහොතක් එනවා. නොදැකපු අත්දැකීම. එයා නිවන් මඟ දැකලා ඉවරයි. ඒ සමග්ගෝ විසුද්ධිය. අන්න නිවන් මඟ දැකලා ඉවරෙන්නේ දැන්. අවසානට එනකන් දැකලා ඉවර නම් මොකද ආයිත් කරන්න තියෙන්නේ? ඊළඟ තියෙන කර්මස්ථානේ මොකද? කර්මයට ස්ථාන කරගෙන හිටවේ කර්ම ආස්ථාන කරන්නයි දැන් තියෙන්නේ. හිතෙන් කයෙන් වචනයෙන් කරන කර්ම කොටසක් තියෙනවා ප්‍රියමනාපයි හොඳයි කියලා අල්ලගෙන. ඒක ස්ථාන කරගෙන ඉන්නේ. දැන් එතන පටන් ගෙන මොකටද ගන්නෙ? මොකද කරන්නේ? ඒක ආස්ථානය කර. අල්ලන්න එකක් නැහැ. හොඳයි කියලා බැඳෙන්න එකක් නැහැ. එහෙනම් මොකටද කරන්නේ? නොකර බැරි හින්දා. වැඩෙන වැඩෙන හිතර ওই ටික තේරෙන්න පටන් ගන්න. මොනවද නොකර බැරි හින්දා කරන්නේ? බඩගින්නට කන. පිපාසයට බොනවා. සීතලට උස්නේට ලැජ්ජාවට ඇඳුම් අඳිනවා. ලිඩක් හැදුනාම දුක වේදනා වෙන හින්දා බේතක් ගන්නවා. මං හදපු හින්දා අම්මට තාත්තට බලනවා. මට උදව් කරපු හින්දා අනික් අයටත් උදව් කරනවා. කාටත් දුක හරදරේ එනකොට ඉවසන්න බැරි හින්දා මට වාගේ අනික් අයටත් එහෙමයි කියලා මේ හිතකින් යුද්ධව අනික් අයටත් යහපතක් කරනවා. අයහපතක් නොකර හොඳ හින්දා නම් මේ එකක්වත් කරන්න කියලා. මෙන්න මෙහෙම දැනගන්න. දැනගෙන කටයුතු යහපත් දේ හොඳ දේ කියලා ලෝක සම්මතිය තියෙන හොඳ දේ. තේරුම් ඇතුව කරනවා ඇලින් නැතුව. හැබැයි ස්ථාන වෙලා තිබුණේ ඒවා හොඳයි ප්‍රියයි මනාපයි බැදී යුතුයි සුදුසුයි කියලා හිතපු නිසා. යලි යලි පවත්තන්න සුදුසුයි කියලා හිතාපු නිසායි. ඔන්න ඔය හිත ගැලවෙන්න පටන් ගන්නවා, අස්ථාන වෙන්න පටන් ගන්නවා. ස්ථාන ගැලවි ගැලවි අස්ථාන වෙනකොට කර්ම අස්ථාන වෙලා පූර්ණ වෙනවා. කර්ම අස්ථානයේ පූර්ණත්වයේ අරිහත්ය. දැන් ඊළඟ කර්ම අස්ථානේ මොකද? ওই ටික වැඩි වීමද? තමන් යම් කිසි අනිත්‍ය දැක්කනම්, දුක්ඛ දැක්කනම්, අනාත්ම දැක්කනම්, ওই විමෝක්ෂ මොක තුනක් සියල්ලෝ තුනම එක හැරේ දකින්නේ. ශ්‍රද්ධාධික, වීර්‍යාධික, ප්‍රඥාධික කියන මේ කොටස් තුනක පිරිසක්නේ සියලු බෞද්ධයෝ. බෞද්ධ විතරක් නෙමෙයි සියලු මිනිස්සුයෝ. සියලු සත්‍යයත් ওই තුනේ ඉන්නේ. අනාදීයේ පටන් කල්ප කාලාන්ත කල්ප කෝටි සතසහස්‍රික ඉඳන් ආවා. ශ්‍රද්ධාධිකයා වීර්‍යාධිකයෙක් වෙලා. වීර්‍යාධිකයා ප්‍රඥාධිකයෙක් වෙලා. ප්‍රඥාධිකයා ශ්‍රද්ධාධිකයෙක් වෙලා. ඒ ගති ලක්ෂණ ඇත්තා ඒ ආකාරයෙන්මයි සසරේ ඉන්නේ. සතෙක් වෙලා උපන්නත් ඒවා. අපේ මහබෝසතාණන් වහන්සේ පාරමිතා පුරනකොට ප්‍රඥාධික බෝසතාණන් වහන්සේ නමක් සතෙක් වෙලා උපන්නා ප්‍රඥාධික උපන්නා මිස වීර්‍යාධික වෙලා සද්ධාධික වෙලාවත් නැහැ. ඒත් ප්‍රඥාධික. ඒ ස්වභාවය තියෙනවා. සතර ප්‍රඥාවක් තියෙනවා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි පුරුදු කරව පුරුද්ද එනවා. ඒ ගති ලක්ෂණ. අනිත් සතුන්ට වඩා එහෙම හැකියාවක් තියෙනවා එතකොට. ඌ ගොරගන්න හරි සතාවකින් කරන කටයුතු තියෙනවනම් එතන හෝ උපක්‍රම වලින් ගැලවෙන්න, උපක්‍රම සීලිය කරදර වලින් ගැලවෙන්න, අනුදාන තොණ්ඩු වලින් මරගුල් වලින් බේරෙන්න එහෙම හැකියාවක් ලබන. ඒ ස්වභාවයෙන් ඇහැටි. ශ්‍රද්ධාධික සතෙක් හිටියොත් ශ්‍රද්ධාධික කෙනෙක් හිටියොත් එහෙම. තිරිසනෙක් වෙලා උපන්නා ශ්‍රද්ධාධික කෙනා එහෙමයි හරි ආසයි. ප්‍රියමනාපයි තාපසෝරු එහෙම දකින්නකොට උන් ලං වෙනවා. සතා වෙලා උපන්නා. හරි කැමති එහෙමයි ඇසුරේ. දාලා යන්නේ හිතෙන්නේ නැ ලං වෙලා ඉන්න ඕන. ශ්‍රද්ධාධික කියන සතෙක් වුණත් එහෙම. වීර්‍යාධික යෝගී. වීර්‍යාධික කියන උත්සාහයෙන් වීර්යයමයි හැමදේම කරගන්න බලන්නේ. මිනිස්සු එක්කලා හිටියා. සතෙක් වුණත් එහෙම. එක විදිහක ඉන්න බෑ. දුවනවා, පයින්නවා, දඟලනවා ඒ හැටිත් එහෙමමයි. මෙන්න මේ වගේ මේ සසරේ ඇවිදිලා කවදාහරි නිවන් දකින්න අවකාශ කාලය ආවා. ඔය ශ්‍රද්ධාධික කෙනා එක්තරා ගති පැවැතුම් ස්වභාවයක් තියෙන කෙනෙක්. මොකද්ද? ඊයාට මේ අනික් කෙනෙක් දුක් විඳිනවා දකින්න හරි අකමැති. කෙනෙකුට දුකක් වේදනාවක් කරදරයක් එනවා යන්න දරන්න බැහැ. හිතට හරි අමාරුවක් අපහසුාවක් වගේ දැනේ. ඒක ලොකු දුකක් හැටියට දැනේ. ඒක ස්වභාවික හැටි. වීර්‍යාධික කෙනෙක් ඉන්නවා. එයා දකිනවා වේද තමයි දුක තමයි. හැබැයි මම මේ ජය ආරම්භිත පස බලන්න. එහෙම කර කර එයා ඊ જાතියමයි යන්නේ. අනික එක නාසිරිකාගෙන අනික උදව් වටේ පය එකක් වත්. කොහොම හරි මම මේක ජය ගන්න. කොහොම හරි උත්සාහ කරනවා. වේදන් දකිනවා. දුකත් දකිනවා. උත්සාහය පළවැනි කරනවා. ඒ වීර්‍යාධික කෙනාගේ ස්වභාවය. ප්‍රඥාධික කෙනෙක් ඉන්නවා. එයා වෙයි දෙකේම නැහැ. එයාට ඕනකම තියෙන්නේ අර අනික් අය ඇතුරේ ඉඳගෙන ඇලි ගැලී ඉඳගෙන සැනසිල්ල හොයන එකක්වත් උත්සාහ වීර්ය කරලා හොයන එකක්වත් නෙමෙයි. මට ඕනේ යථාර්ථය. මට වැඩක් නැතිව නිකන් වෙන හරිය විතරයි මට ඕනේ. අන්න එහෙම අදහස් ගන්න. හරවත් දේ විතරක් යා හොයන. ඒ තුන් දෙනාගේ ආකාර තුන. මෙන්න මේ තුන් දෙනා ලෝකේ දකින්න ක්‍රම තුනක් තියෙනවා. මේ මුළු ලෝකෙම සංකතයි කියලා අපි කියනවා. හේතුඵල වශයෙන් සකස් වෙච්ච ලෝකය. ඒ සකස් වෙච්ච ලෝකයේ සංකත தත්ත්වය මොකද්ද? උපාදෝ සංකත ලක්ෂණ. සංඛාර දුක්ඛතායි දුක්ඛතා. මෙන්න එක. මේ උපදීනියම සංකතයක ලක්ෂණය. සංඛාර දුක්ඛතාවෙන් යුක්තයි. ඒ දුක්ඛතාවය ඒකයි. අන්න එකක් දකින්න. සංඛාර දුක්ඛතාවය. වයෝ සංකත ලක්ෂණ. මේ වෙනසිල යන එක සංකතයක ලක්ෂණය. විපරිණාම දුක්ඛතාවය දුක්ඛතා. විනාශේ විපරිණාමයේ විනාශේට පරිණාමයෙන් දුකේ යුක්තයි. හදන්නේ ප්‍රියමනාපි. හැරිලා බෙදලා යනකොට දුක වෙනවා. අහෝ කියන. ආයි තව එකක් ප්‍රියමනාපයෙන් ගොඩනගන. ඒකත් හැරිලා බෙදලා වැඩිලා යනකොට අනේ විච්ඡ දේ කියනවා. විනාශේට පත්වීමේ දුක නිතරම එනවා. ඒ තව එකක් ඒ සංකතයක ලක්ෂණය. තිතස අඤ්ඤත්තා සංකත ලක්ෂණ. මේ සිටිහුගේ අනිත්‍යතාවය. සංකත ලක්ෂණය. දුක්ඛ දුක්ඛතා ඒක දුකෙහි නැගින දුක දුක්ගොඩට දුකක් හම්බ වෙලා මොකද මේ සිටිහුගේ අනිත්‍යතාවය සත්‍යය කියලා උපදිනවා ඉපදුනාට පස්සේ හිටින්නේ මොකේ හිටින එකක් ස්ථිරව හිටින එකක් නැහැ නමුත් හිටන තැනක් තියෙනවා මොකක්ද හිටින්නේ එක්තරා සම්මතේ මොකද මේ සම්මතය කිව්වේ? මනුස්සයා. ඒක සම්මතය. බල්ලා, බලලා, හරක, බූරුවා, ඌරා, තව තව සම්මත. සත්ව සම්මත. ඒ සම්මතයක උපතක් වේ. ඒ සම්මතයක් හැම සම්මතයක්ම සංකතය. දැන් ඉපදුන සත්වය උපන්නේ ඌරු පැටියෙක් නම් ඌරා කියන වචනේම උඩ භාවිතා කරනවා. ඒක තියෙන එක ලොකු උනත් ඌරාවක්. තරුණ වයසටපත් වෙලා මහත් උනත් ඌරාවක්. ඒක දැන් මැදි වයසටපත් වෙලා හොඳටම මහත් වෙලා යන්න ඉන්න බැරි වෙනවා. ඒත් ඌරා. මරුණාට පතින ඌරා බැරි. ඌරෙක් උපන්න ඌරෙක් මල. හැබැයි ලදරු පැටියෙක් උපන්න වයසට ගිය මහා තනි වැහැරිච්චෙක් මරා. ක්‍රම දෙක. ඌරෙක් උපන්න ඌරෙක් මරා. මේක අදහස. ඌරා කියන අදහස වෙනස් වෙලා නැහැ. තීතස්ස. අන්න සිටියව්. අන්නත්ත මොකද? ඌරු පැටියෙක් වශයෙන් උපන්න මහා දැඩි ඌරෙක් හැටියට හැරිච්ච ඌරෙක් හැටියට ඇදිලා මැරිලා ගිහින් නාකි වෙලා නාකි ඌරෙක් මළා. අන්න අනිත්‍යතාවයක් වුණා. හිතේ තත්ත්වයෙන් අනිත්‍යත්වයකට වත් වෙවි යන. එහෙනම් අපි යම්කිසි විදිහක යමක උපන්නන. ඒ උපන්නේ කෙනා බලාපොරොත්තු වෙන්නේ අනිත්‍යතාවයක් නෙමෙයි. සතෙක් හෝ වේවා මනුස්සයෙක් හෝ වේවා උපන්නන. නිරෝගී ඇස් දෙකක් නිරෝගී කන් දෙකක් නිරෝගී නාසයක් දිවක් කයක් මනසක් එහෙම තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳ සුව පහසුවක් සැනසීමේ ඉන්න සතුටෙන් ඉන්න මෙහෙම අදීතියල් බලාපොරොත්තු වෙන්නේ. නව සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ බලාපොරොත්තු ඉන්න හැදුවල මේ අනිත්‍යතාවයක් කියලා. අනිත් බවටපත් වෙනවා. අනිච්ච වෙනවා. එතකොට තුනක් කියන්නේ බලාපොරොත්තු එකක් සිද්ධ වෙන්නේ අනිත්‍යය. මෙන්න අනිච්ච. අනිත්‍යතාවය. අනිත්‍යත්වයටපත් වෙනවා. පිරෙනවා. අට්ටියද. අන්න පිළින්න පටන් ගන්නද? මොකක් නිසා? බලාපොරොත්තු කඩ වෙලා පිළිනවා. මෙන්න මේ தത്വේ අර ශ්‍රද්ධාධික කෙනාට හරි අපහසුයි දරන්න. යන ලොකු වෙනසක් පේනවා. අනේ මේ ලෝකේ අසාරයි කියලා වැටහෙන්නේ. ඔන්නෙ වෙනස යන හොඳට කා වැදිනා වැටහෙන්නේ. ශ්‍රද්ධාධික කෙනා අනිත්‍ය වුල් කරගෙන සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යන්න දකින්නද? ප්‍රඥාවෙන් ඔන්නෝක දකින්න. ඒ මූල් කරගෙන ඒකෙන් දකින්න දුක දකින්න. අනේ මේ ලෝකේ මේ කොච්චර හොඳට ඉන්නවද? ඔන්න මිනිස්සු භක්තිය කොච්චර හොඳට ඉන්නවද? කොච්චර හොඳද? දුකක් හරිදරයක් නැතුව ඉන්නවනම් කවුරුවක් ගහන්නේ වයි නැතුව ඉන්නවනම් අනේ කොච්චර හොඳද? ඒ වුණාට සතුටු වෙන්නේ නැද? කෑ ගහන හැටි ගහ වරා ගන්නවා, කපා කොටා ගන්නවා, මිනිස්සු ගහ මරා ගන්නවා, රණ්ඩු වෙනවා, කපා කොටා ගන්නවා. අනේ විලා තියෙන දෙයක්. මොනතරම් මහ දුකක්ද මේක? අනේ එහෙම දකින්න මොකද්ද? බලාපොරොත්තු වෙන ප්‍රියමනාපය හැම මොහොතක වෙනස් වී අනිත්‍යතාවයටපත් වෙනකොට දුකෙහි දුකක් හැදෙන හැටි දකින්න. ප්‍රියමනාපය කියලා හිතියත් ඉන්නේ දුක් ගොඩක්මයි. ඒක තවත් දුක් ගොඩකින් වැහෙයි. දුක පිට දුක එනවා. දුක දුකතාවේ දකින්න. මෙන්න මේකද කියනවා ශ්‍රද්ධාධිකයා අනිත්‍යතාවේ දැකලා ලෝකේ අසාරයි කියලා වටහා ගන්න. ලෝකේ අල්ලන්න දෙයක් නැහැ. අල්ලන්න වටින දෙයක් කොහෙද මේ ලෝකෙක තියෙන්නේ? ඔන්න එතනින් ඔහු දැක්කා. මෙන්න එම එක විමෝක්ෂ මුඛයක්. අර උත්සාහ කරන කෙනෙක් ඉන්නවා මොකද? උපාදෝ සංකත ලක්ෂණ. සංඛාර දුක්ඛතාය දුක්ඛතා. අන්න තව එක. සංඛාර දුක්ඛය. අපි යමක් ගොඩ නැගුවා නම් ඒ ගොඩ නැගුම් සංකතය මොහොතක් ගානේ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ. ගොඩ නැගන්නත් සංස්කරණය කරන්න ඕනේ. සකස් කරපු එක තමයි ගොඩ නැගෙන්නේ. හේතුක ඵලයක් වශයෙන්. ඒ ගොඩ නැගිච්ච දේ මොහොතක් ගානේ සංස්කරණය කරන්න ඕනේ. අර සංස්කරණය කරන්නේ කොහොමද? මේ කය උපන්නන මොහොතක් රුස්ම ගන්න නැතුව හිටියනම් මොකද වෙන්නේ? ගමන ඉවරයි. පැවැත්ම ඉවරයි. එහෙනම් පළවෙනි සංස්කරණේ ආස්වාද ප්‍රස්වාස කාය සංකාර. ආස්වාද ප්‍රස්වාස කරගෙන කාය සංකාරේ නගන්න ඕනේ. මේ කය සංස්කරණය කරන්න ඕනේ. සංස්කරණය කරනකොට තමයි පවත්තන්නේ. හැබැයි ඔයකේ හැවිදේ පවත්තන්න බැහැ. කුස්මාරි නරලා ඇතර ජීවත් වුණ හැක. ඊළඟ තව එකක් හැදෙන. පිපාසයක් එන. පිපාසය වලකුණු දුන්නේ නැත්නම් මොකද සංස්කරණය නොකළු ප්‍රතිසංස්කරණය නොකළු. පිපාසයේ ක්‍රියාත්මක කියලා වතුර වහාම ලබා දෙන්න. ඒදී ලබා දුන්නේ නැත්නම් දින හතරක් යනකොට මැරෙනවා. වතුර නැතුව. ඒකත් ලබා දීලා ඒ දෙකිනුත් බෑ. දැන් හුස්මත් ලබා දෙනවා ප්‍රතිසංස්කරණය කරන හුස්මෙන් අනික ජලයේ ওই දෙකෙන් ප්‍රතිසංස්කරණය කරලා මේ කය පවත්වන්න බෑ. ඊළඟ මොකද කරන්නේ? තවත් ප්‍රතිසංස්කරණයක් කරන ආහාරය. දැන් තව ටිකක් පවත්වන්න කාරණා හම්බ වුණා. හැබැයි තවත් බෑ කරන්නේ. ලිලක් හැදුවා ඉවරයි. දැන් තවත් ප්‍රතිසංස්කරණයක් කරනවා. ලිලට බෙහෙත් දෙන්න ඕන. ওই ටික කරගෙන යන්න. හැබැයි ප්‍රතිසංස්කරණේ තවත් තියෙනවා. මොකද? උදේ ඉඳන් රෑ වෙනකන් රෑයි වෙනකන් මේකයි ඕජස්වක් කර කර කුණු කරනවා. හේදුවේ නැත්නම්, සුද්ධ කරේ නැත්නම්, විවිධ හොරිදල වනකුට්ට ඔක්කොම හැදිලා, විස බීජ තැවරිලා, ඒකේ විනාශයට පත් වෙන්න පුළුවන් ඉඩ වෙලා. එයා සුද්ධ කර කර ප්‍රතිසංස්කරණය කරන්න ඕන. දැන් මෙහෙම ප්‍රතිසංස්කරණ කිරියා කර කරද මේ කය ගෙනියන්නේ. එන උත්සාහයේ වීර්යය නොනාහතවා කරන්න ඕනේ මේවා. මෙන්න මේ සංකාර කර කර යන උත්සාහයේ වීර්යය පසුබාන්න නැතුව. වීර්යාධිකය දකින්න. මෙහෙම උත්සාහ කර කර වීර්ය කර කර කරන්නේ මොන හරියක් ඇතිකර හකින්ද? යා හැමදීම යා මනස පිහිල්ලා තිබුණේ උත්සාහයේ වීර්යයෙන් ජය ගන්න තැන. දැන් ඔහුට තේරෙන්න පටන් ගන්නවා අනේ මේ වැඩක් නැති වගේ උත්සාහ කරලා වීර්ය කරලා මොනවද කරන්නේ? නොකර බැරි හරියක් නැ ඉදින් කරලා වැරදක. ඒක කරන්න දෙයක් නැහැ. නොකර බැරි හිඳ. හැබැයි මම මේ කෙලවරක් නැති දේවල් වලට උත්සාහ වීර්ය කර කර ගොන්න ගන්න හැදුවා. වැඩක් නැති අසාර දේවල්, වැඩකට නැති ඒවා. මෙන්න මෙහෙම දැකලා ලෝකේ තියන් බැඳීමක් තිබුණා නම් එකින් එක අත්හැරීම වැළලී විදියන්. අර දුක දුකතාවේ දැකලා අත්හැරීම වැළලී විදියක් ගියා වාගේ. මේ විහෙත විවි කරන්නා විහෙතේ දුක දැකලා සංකාර දුක්ඛේ දැකලා ඒකෙන් මිදිලා යනවා විදිහේ මෙන්න මේ සංකාර දුක්ඛේ තමයි අපි දුක දුක්ඛතා කියලා දැක්කේ මොනවාටද මේ උත්සාහ කළේ වීර්ය කළේ ලෝක සම්මදීනේ දුක ගොඩනගන්න නෙමෙයි ලෝකේ සහනී සැප කියලා යමක් විද්‍යාමාන ඒක ගොඩනගන්න මේ දුක් වීදි සීමාවක් නැතුව ලෝකේ සහනී හොය හොයා සැප හොය හොයා විඳපු දුක් ගොඩ වැඩක් නැති හරියක් නැති වන්න මේ සැපයි කියකම හෙව්වේ සාහනී කියලා හෙව්වේ කියලා වැටහෙනවා අනිත් උනේ කත් ඇරලා යන ඒක ඇරලා ගියා මොකද වෙන්නේ අත්තරින වැලිය මිදී ගියා අන්නේ නිදහසක් නිවන එකම නිවන දකින්න අත්තරින වැල්මේ මිදීමේ ලබන නිදහසටපත් වෙනා නැති නිවන අන්න වීර්යාධිකය නිවන දකින්න ක්‍රමවේදී ද කවුරුවා කියා දෙන දෙයක් නැහැ ඒ බුද්ධිලා ඒ තැන තමයි ප්‍රඥාතික කෙනෙක් ඉන්නවා එයාත් යමක් දකින්න මොකක්ද දකින්න එයාගේ ස්වභාවයක් තියෙනවා උත්සාහ කරන වීර්ය කරන එහෙම හේකුත් නැහැ ඒ වගේම කැඩෙනවා බිඳෙනවා තැලෙනවා පොඩි වෙනවා කියලා ඒවට ඒ කැක්කුම ඒවා ඒ අනික් අයට වගේ ඉන්නේ නැහැ ඒවා ඉතින් හැටිනේ ලෝකේ හැටි එහෙමනේ එහෙම ගියේ ඒවා මැදිහත් වෙන හැබැයි යා මොනවා හරි ගොඩනගන්න හිතනවා මේ ලෝකේ හොඳයි කියලාම අදහසක් අරගෙන. ඊ අදහස නිසා මොකද කරන්නේ? නුවණ මෙහෙ යව යව උපක්‍රමශීලීව හොඳේවා ගොඩනගන්න හදනවා. අනික් දෙන්නට වඩා වෙනස් ආකාරي. උපක්‍රමශීලීව තමයි හොඳේවා ගොඩනගන්නේ. ලෝකේ ලෞකිකව ඉන්න උරා කරන්නේ ඉතින්. උත්සාහ කරන වීර්ය කරන කරන එකක් කරනකොට උපක්‍රමශීලීව ඒ සියල්ලෝ අභිභවාගී යම් සූක්ෂම ක්‍රමයක් හොයාගෙන අර සියල්ලන්ට වඩා ජයග්‍රහණය කුලව. අන්න එහෙම හිටපු අය හැමදේම උත්සාහ වීර්ය කර කර ඉන්න අය ඉන්න. ඒ කියන්නේ උපක්‍රමශීලීව කටයුතු කරන්න. මනස මෙහෙයවෙමින් ප්‍රඥානීය මෙහෙයවෙමින්. එහෙම දේවල් කර කර ඉන්න කෙනෙක් ඉන්නවා. යාළේ බේඳ පටන් ගන්නවා. අනේ මම මොනව හැදුවා අවසානයේ බිඳිලා යන්නේ. ඉතුරු වෙන හරයක් නැහැ. විනාශයට පරිණාමයලා යන. එහෙම වෙනවානේ මම මේ හදන්නේ. මොනවා කරන්නද? නිකන් විහිිතේනට වැඩිය හොඳයි ඔය අදහස් තුනක් ඇරලා හිටන්. මනස නිදහස් කරගන්න කියලා අදහසක් කියලා. එතන සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රඥාධිකයා ගෙරෙගිය වැඩ පිළිල අත්හැරින වැලි විදී කියන නිදහස් තුන. ඒත් එකම නිවන. මෙන්න මේ කියන තුන් දෙනා තමන් ඉති යන මාර්ගයේ තමන්ටම සිහි කරනකොට පේන්න පටන් ගන්නවා. මම ශ්‍රද්ධාධික නිසා මට මේ ලෝකේ දුක වැටහුණේ. මේ ලෝක සත්‍යය විඳින අනන්ත දුක දැකලා. එහෙම දුක් කරදර වලට පත් වෙන ලෝකේ අනේ අසාරයිනේ කියලා වැටහිලායි. අන්න එහෙම තමයි ඒ જાතියන වැටුනේ තමාගේ ගති රක්ෂණයේ ශ්‍රද්ධාධිකයි. යා අනිත්‍ය මුල් කරගෙන තමයි නිවන් අවබෝධ කරන්නේ. අනිත්‍ය මුල් කරගෙන යමක් අනිත්‍යද ඒක දුකයි කියලා දකින්න. යමක් අනිත්‍යද දුකද අන්න ඒක අනත්තයි කියලා දකින්න. අල්ලන්න වටන එකක් ඒකේ නෑ කියලා දකින්න. අත්තරින් වැලි විදියා. ඒ යාගේ ස්වභාවය. ඉතින් ඒ තම තමන් දකින්න ඕනේ. එහෙම දැක්කම පස්සේ අවුදුවේ කියා දෙන්න දෙයක් නෑ මේක දැක්කම ඔහු මොකද කර්මස්ථාන කරන්නේ. ඔහුට හැමෙලියම කර්මස්ථානෙ දැන් ලැබිලා තියෙන්නේ. ඔහු මොහොතක් නෑර ඇහෙන් වටපිට බැලුවා කනේ සද්දෙට අවන් දුන්නා ඔහුට මොනවද අහන්න හම්බෙන්නේ දකින්න හම්බෙන්නේ. අර කැඩෙන විදින විනාශ වෙන ලෝකේ ගහ ගන්න හැටි මරා ගන්න හැටි කපා කොටා ගන්න හැටි සතු කා කොටා ගන්න හැටි දුක් විඳින හැටි කෙලවරක් නැතුව ඇති වෙන්නා වද වේදනා අනේ මේ ලෝකේ කියන්නේ මෙහෙම එකක් නේ ලෝකේ කියන්නේ මෙහෙම එකක් අනේ මොන හරියක්ද මොන හරියක්ද ඕක තමයි කර්මස්ථාන. අවුතිය වළන එකක් මවුත්තක් එන්න දෙන්නේ නැහැ දැන් ඒ හිත. ඔය හැමදිනම පී ඇසු කරන්න යන හැටි හඬු වෙන හැටි ගෙදර ඉන්න හඬු වෙන හැටි ඒව නැති කරන්න මංකොල ඒවට පැන පැන යන්නේ නැහැ. මොනවා කරන්නේ? අනේ ලෝකේ හැටි. අනේ මේක තමයි ලෝකේ. අසාර ලෝකයක හැටි. මෙහෙ මෙහෙක මොනවා තවත් ඉන්නේ. මේකෙන් මිදිලා ගියන 13 කොච්චර හොඳ. මට නම් ආයෙ තවත් බැවක් එපා. මේ ඉන්නේ එකත් මට වැඩක් නැහැ. දැන් මේ පේනවනේ මේ කාක උඩා ගන්න හැටි මරා ගන්න හැටි. ඒකේ උඩ එකෙක් නැහැ ගෙදර ඉන්නේ. ඔක්කොම රණ්ඩු වෙනවා. අනේ වෙලා තියෙන දේ. ඒක අදහතා. ඔය අනිත්‍ය වැටහිලා තියෙන හැටි. අනිකේන වරු මොනවා කරන්නේ කොච්චර අමාරු වෙන්නේ ගහ හැදුවේ මම කොච්චර මහන්සිලාත් මේ ඉඩම වැව්වේ දැන් මොකද වුනේ අරු හොරටින් පොල්ටි කඩාගෙන යනවා අනික ගිහලා ගස් වැල් කපලා දාලා යනවා අනික පලි ගන්නවා අනික ගිහලා ගහට උණු වතුරක් කරලා ගිහිල්ලා අයියෝ මොකද මෙහෙම යවෝරලා ඉතින් දකින්නවා ඒක වැත්ත උත්සාහ කෙරුවට වීර්ය කෙරුවට වැඩක් නැහැ කැඩෙන විදින ලෝකේ කඩන විදින විනාශ කරන ලෝකේ කැඩි විදින විනාශ වියන් ලෝකේ ධර්මතාවයේ ලෝකන වෙලා තියෙන්නේ එහෙම එකක් තුල කවද මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයි මගේ උත්සාහයේ වීර්ය වෙහසක් නිසා දුකක් නැහැ කියලා දකලා වැඩක් නැති ලෝකෙත් එක මගේ සම්බන්ධය නැහැ කියලා අත්හැරලා යනවා අන්න සංඛාර දුක්ඛේ දුක දැක්රා සංඛාර නිරෝධ කර ක්‍රම වේදී ගත්තාය යන අවුතුමේ කර්මස්ථානේ කවුරුවත් දෙන්න දෙයක් නැහැ මේ ලෝකෙම වේඳ පටන් ගන්න ඕක තමයි තුන් ආකාරයේ කෝකින් හරි පේනවලු ඒක අනිත්‍ය වශයෙන් පේනවා ශ්‍රද්ධාදිකයට දුක වශයෙන් පේනවා වීර්යාදිකයක් ඔය ආකාර අනත් වශයෙන් පේනවා අසාරත්තේ පේනවා අපි කැඩිලා බෙදිලා ඉන්නකම දැකලා වෙනසිනකම දැකලා මෙහෙම කරද්දි මම මේ උත්සාහ කරලා වීර්ය කරලා ප්‍රඥාවෙන් විවිධ කර රටිතු කරලා මෙහෙවල අරක හොඳයි මේක හොඳයි මේක හරි ශ්‍රේෂ්ඨයි මේක මහා විද්‍යාවකින් ගොඩ නැගුවේ මෙහෙම එකක් ඕවා පස්සේ කියලා වැඩක් අත්තරින් වැලි විදිය ගියා අනත් දැකලා මෙන්න මේ ක්‍රම තුනේදී ඒ තව තමන් යන ක්‍රමේ තමන්ට පේන පටන් ගත්තට පස්සේ දහම ඇත පහළ වුණාට පස්සේ අවුතුවේ කර්මස්ථාන හොයන්න දෙයක් නැහැ. ඊට පස්සේ මොකද ඔහු කරන්නේ? යන පේන්න පටන් ගන්නවා වැල නොකැඩි. එයා සතියෙන් තොර දෙයක් නැති වෙන්න පටන් ගන්නවා ක්‍රමක්‍රමී. ඊට පස්සේ අධ්‍යක්ීම් ලැබෙනවා. අර සසල පුරුද්දට අත් නොහැරපු කෙනෙක් වලට ගිහිලා වැටෙනකොටම ආපහු අධ්‍යක්ීම හොඳ පහරක් වදිනවා තමයි. හොඳ මොඩකම මෙච්චර දරදලා තාශරයක් මම ඒක කරන්න ගියානේ මට හොඳ මට්ටු මට හොඳ මට්ටු තමන්ටම මට්ටුව ගැන හිත හිතා මට්ටු වෙනවා මිස අනුන් මට්ටු කරන්න යන්නේ අන්න ආර්ය බුද්ධියේ තවත් ස්වභාවය මට හොඳ මට්ටු වැරදි වැඩ කරන්න ගියා ඔහුගේ ඇතුළට ගියා මට හොඳ මට්ටු අනුන්ගේ පරිගන්නේ කෙනෙමි අහු වෙන්නේ තමන්ගේ විච වරද දැරගෙන අත්හැරිය නිදහස් වෙන්න ඕවල් එහෙම තමයි නිදහස් වෙන්නේ කාටවත් ගහන්න බයි කියන්නේ නැහැ හංගි හිතා කරන්න යන්නේ නැහැ තමම්ම කරන්න කිය වැරදි වැඩෝලි තමම්ම මට්ටු වෙවි හැදෙනවා හැදිලා හැදිලා කරලා හිර මොකද අන්තිම මට්ටු වෙලා අන්තිම අවස්ථාව මොකද්ද සියල්ල අත්හැරින් වැඩි මිදින් නිදහස් උනා එදාට සවස් කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා මේන් ඉහට මට්ටු කරන්න දෙයක් නැහැ සම්පූර්ණ මට්ටු කරලා ඉවරයි ජීවිතේ බලාපොරොත්තු තවසාලා කියලා දකින්න දවසක් එනකන් හිත වැඩිනවා මාර්ගඵල ලැබිලා පූර්ණ වෙලා යනවා ඕක තමයි අවසානයේ කයිද ඉතින් මොකද කර්මස්ථාන ඉල්ල? ඉල්ලන කර්මස්ථාන එක එක කියලා ගල්ම ගන්න කර්මස්ථාන යන්තාකයක ඉන්නවද? ඒ තාකල් ඔහු ලෞකිකත්වයේ ඉකුවපුරයි දැනෙ ඉඳගෙන. නිවන් දකින්න කර්මස්ථාන වේ. ඔය කියන වචන ඇහෙනකොට, ඔය කර්මස්ථාන වාක්‍ය ඇහෙනකොට තමන්ට ගැළපෙන එක කෝකද කියලා හොඳට තේරෙයි. ඔය තුලින් තමන්ට වැටහි තමන්ගේ ගති ලක්ෂණයට අනුව. අර කියන ශ්‍රද්ධාධික, වීර්යාධික, ප්‍රඥාධික ගතියට අනුව ඔය සිය දහස් ගාණක් හරි කියන කර්මස්ථාන අතරේ තම තමන්ට ගැළපෙන හොඳට වැටහෙන ඒවායි. මෙන්න මේක නම් හරියට මගේ අදහසට ගැළපීලා පේනවා. අහම තමන්ට තේරෙනකොට ඔය තුලින් තේරුම් ගන්න. අන්න එහෙම තමයි මං මට ගැළපෙන එකම තේරුම් ගන්න මේක තේරුම් අරගෙන යනවා. අන්න එහෙම දැනෙන කටයුතු කරනකොට තමන්ට පේන්න පටන් ගනි යථාර්ථවත් මාර්ගය වැඩි නැහැ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔය සප්ත විසුද්ධිය වැඩිලා තමයි පළවෙනි කොටසක් වෙලා තමයි සෝවාන් ඵලයටපත් වෙන්නේ. ඊට පස්සේ සප්ත විසුද්ධිය ගැන කියා දෙන්න දෙයක් නැහැ. ක්‍රමානුකූලව වැඩෙනවා. ditthi visuddhi ආරම්භලා පූර්ණ වෙවි වෙනවා. ඔය ඔක්කොම වැඩිලා ඉතින් මාර්ග ඵලයේ පූර්ණ වෙනවා. ඉතින් පරප්‍රත්‍ය රහිත වුණා කියන්නේ නැවත අනුන්ගේ ප්‍රත්‍ය ලබන්න අවශ්‍යතාවයක් නැහැ. ඔය පූර්ණ භාවයටපත් වෙලා හකට වෙලා එනවා ක්‍රමානුකූලව. මූල ධර්මයේ අහලා තේරුම් ගත්තට පස්සේ ඔය කියන මූල ධර්මයේ ධර්ම අවබෝධයත් එක්කලා ඉතුරු ටික ඔක්කොම සම්පූර්ණ වෙනවා. දැන් ඔය ටික යලි යලි තීකනකොට ওই ධර්ම වැටෙහි අවබෝධය ලැබෙයි.